ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
සිකුරාද දවස ගෙවිගෙනන සතියක විඩාපිටිවල උණුසුම් තතුවේ තිස්වා බලන්නයි අපි සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන්විදුලියෙන් අපි සම්බන්ධ කරගන්නවා සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සනවිරත්න. රංගන අයබෝවන් සුබෝදසනක්.
පදරේ අයබෝවන් සුබෝදසනක්.
හොඳයි, 2021 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට නම් එතරම් සුබදායි ආරම්භයක් නොවේ ලැබුණේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන්. දකුණු අප්‍රිකානු සංචාරයේ තරඟ දෙකම අතිශය දැවන්ත විදිහට ශ්‍රී ලංකාව පරාජිතපත් වුණා. ඉතින් රංගන, අපි මුලින්ම කතාබහ කරමු ශ්‍රී ලංකාවට කොතනද වැරදුනේ, මොනවද හදාගත යුත්තේ කියන කාරණා සම්බන්ධයෙන්.
මන්තර ඔබ සඳහන් කර ආකාරයටම කොතනද වැරදුනේ කියනවා නම් මං හිතන්නේ ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පුහුණුව මදකම තමයි මේ තරඟාවලිය මේ ආකාරයෙන් පරාජිත පත්වන්නට ප්‍රධානතම හේතුව බවට පත් උනේ. මං හිතන්නේ ශ්‍රී ලංකාව කිසිදු සූදානමකින් නොවේ මේ තරඟාවලියට පිටත්ව ගියේ. මක් නිසාද? ක්‍රීඩකයින් 7 දෙනෙකුම ආබාධ වලට ලක්වීම තුළ ශ්‍රී ලංකාවට තමන්ට අවශ්‍ය කණ්ඩායම තරඟයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව තමයි මේ තරඟාවලිය 2.0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජිත පත් උනේ. දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුළු 10ක දෙවන්ත ජයග්‍රහණයක් මිතර ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් මේ ක්‍රීඩාංගණයේදී මීට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරඟ 2කට පමණයි මුහුණ දී තිබෙන්නේ. එම තරඟ 2ම ඉනිමකින් පරාජිත පත් වී තිබෙනවා. ඒ අනුව මේ තරඟය යම් ආකාරයකින් මේ පරාජය පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට පුළුවන්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සලකා බැලිය යුතුයි ඉන් අනතුරුව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය කොයි ආකාරයෙන්ද මේ තරඟාවලියට මුහුණ දෙන්නේ කියන කාරණාව. මේදී ශ්‍රී ලංකාව තමන්ගේ පළමු ඉනිමට මදුරු ලබාගත්තේ ලකුණු 157ක් පමණයි. පන්දු අර 40යි පන්දු 3කට පමණයි එම ඉනිමේදී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ. කුසල් ජනික පෙරේරා පමණක් ලකුණු 60ක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකාව තමන්ගේ ප්‍රථම ඉනිමේදී නැවත වතාවක් දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට යන ආකාරයේ දක්නට ලැබුණත් ලකුණු 302කට සීමා කරන්නට සමත් වුණා ශ්‍රී ලංකාවෙහිදී. විශ්ව ප්‍රනාන්දු පළමුවෙනි වතාවට ඉනිමක කඩුළු 5ක් බිඳ හෙළුවා. ලකුණු 101කට කඩුළු 5ක් බිඳ හෙළමින් එහිදී ඩීනෙල්ගා ලකුණු 127ක් ලබා ගන්නට සමත් වුණා. එක් අවස්ථාවක දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් බිඳ වැටි ලකුණු 218ක් ලබාගෙන සිටි ඉනිම තමයි මේ ආකාරයෙන් ලකුණු 302කට ශ්‍රී ලංකාව සීමා කළේ. එසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමට ලකුණු 211ක් ලබා ගත්තා. විමුක් කරුණාරත්න තමන්ගේ දසවන ටෙස්ට් ශතකයේ වාර්තා කරා ලකුණු 103ක් ලබා ගත්තා. ඒ ඇරුණාම කිසිදු ශ්‍රී ලංකේය පිටිකරුවෙක් ඔහුට සහයක් දැක්වුවේ නැහැ. මෙහිදී නැවත වතාවක් සඳහන් කරන්නට ඕනේ මේ දකුණු අප්‍රිකානු තරඟාවලියේ ඉනිම 4 තුළ කුසල් මෙන්ඩිස් නැවත වතාවක් අඛණ්ඩව 3වන වතාවටත් ලකුණු නොලබා දැවී ගියා. ඒ අනුව ඔහු තමන්ගේ ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරඟ, එක් දින තරඟ සහ 20x20 තරඟ ඉනිම 189ක් තුළ අවස්ථා 23කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඔහුගේ ස්ථානය පිළිබඳව මේ වන විට දැඩි ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රශ්න කරනවා ඇයි ඔහුට මේ තරම් අවස්ථා ලබා දෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් විමුත් කරුණාරත්න ගෙනුත් තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් යොමු කළා. ඔහු සඳහන් කළා මේ පිළිබඳව සලකා බලන බව. ඇතැම් විට මේ එංගලන්ත තරඟාවලිය තුළ ඔහුගේ ස්ථානය වෙනස් වන්නට ඉඩ තිබෙනවා. නැතිනම් මේ තරඟාවලිය අවසන් තරඟාවලිය වන්නටත් ඉඩ තිබෙනවා. සඳහන් කරන්නට ඕනේ දේශීය තරඟ බිමේ නවක ක්‍රීඩකයින් රසක් සිටිනවා. ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු අවස්ථාවක තමයි මේ ආකාරයෙන් මේ කුසල් මෙන්ඩිස් වෙතම දිගින් දිගටම අවස්ථාව ලබා දීමෙන් මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටු ඇති කරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අනිවාර්යෙන්ම මේ එංගලන්ත තරඟාවලිය අවසන් තරඟාවලිය විය යුතු බව තමයි බොහෝ ක්‍රීඩා ලෝලින්ගේ මතය බවට පත් වී තිබෙන්නේ. ඒ අනුව තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 67 ඉලක්කයක් හිමි වුණා. ඔවුන් කිසිදුකු නොදැවි එම ඉලක්කයේ පසු කර ගියා. මේ අතරතුර තවත් කාරණාවක් සඳහන් කරන්නට ඕනේ. ඇන්ජලෝ මැතිස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් කියන ක්‍රීඩකයින් තිදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගැනීමෙන් පසුව ඔවුන් තිදෙනාම නොමැතිව ශ්‍රී ලංකාව පළමු වතාවට තමයි ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වුණේ. ඒ අතරතුර මේ තරඟයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකාවට ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය සඳහා පැවැත්වුණු තරඟාවලියක් නිසාවෙන් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ. ඔස්ට්‍රේලියාව තමයි ප්‍රථම ස්ථානයේ සිටින්නේ. 2 වන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. නවසීලන්තය මේ වන විට 3 වන ස්ථානයේ සිටිනවා. එදී සඳහන් කරන්නට ඕනේ නවසීලන්තය පසුගියදා සමත් වුණා තමන්ගේ රටේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය පරාජයට පත් කරන්නට. ඒ අනුව ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල ප්‍රථම ස්ථානයට නවසීලන්ත කණ්ඩායම පත් වුණා. 2 වන ස්ථානයේ සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. ඉන්දියාව එම වර්ගීකරණයේ 3 වන ස්ථානයේ සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමවල නම් 6 වන ස්ථානයේ සිටින්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ නවසීලන්ත කණ්ඩායමට මේ ජයග්‍රහණයත් සමග අවස්ථාව උදා වී තිබෙනවා. ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලබා ගන්නට. ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් බවට පත් වී තිබෙනවා මේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය. නමුත් සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව යම් අත්දැක බැලීම් කිහිපයක් සිදු කරමින් තිබෙන අවස්ථාවකයි මේ සිටින්නේ. අසිත ප්‍රනාන්දු වගේම විනෝද් බානුකට ටෙස්ට් වරම් හිමි වුණා මේ 2 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. මෙහිදී වැදගත් කාරණාව වන්නේ මේ ක්‍රීඩකයින්ව රැක බලා ගැනීමයි. ඔවුන්ගේ දක්ෂතා එක්වරම ප්‍රදර්ශනය නොවුණත් ඔවුන් රැක බලා ගැනීම ඉතාමත්ම වැදගත්. පන්දු රැකීම, ආබාධ වලට ලක්වීම අවම කිරීම තුළ ශ්‍රී ලංකාවට මේ 2021 වසර තුළ තරඟාවලිය රැසක්ම තිබෙන නිසාවෙන් ඉතාමත්ම ඉහළ කළමනාකාරීත්වයකින් මේ ක්‍රීඩකයින් රැක බලා ගත්තොත් ඔවුන්ට හැකියාව තිබෙනවා මේ 2021 වසර ජයග්‍රහයි ලෙස අවසන් කරන්නට.
හොඳයි, අපි ඊළඟ අවධානය යොමු කරමු ලබන සතියේදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්. රංගන දැන් දකුණු අප්‍රිකාවේ ආබාධයට පත්වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ වගේම වැරදි අඩුපාඩු රාශියක් තිබුණා. මේ වැරදි අඩුපාඩුත් හදාගෙන මොන මොන ක්‍රීඩකයින්ද මෙවර සූදානම් කරගන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මේ එංගලන්ත තරගාවලිය සඳහා කියන ප්‍රශ්නය මං හිතන්නේ දැන් උපතෝ කෝටික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතාබහ කරමු.
මදුර, අපි සමස්තයක් ලෙස එංගලන්ත තරංගාවලිය පිළිබඳව කතා බහ කළහොත් මෙම තරංගාවලියත් ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරංගාවලියක්. ඒ අනුව එක් තරඟයක් සහ ප්‍රසාද ලකුණු 60ක් මේවනවා මේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් තරඟයක් නිසා වෙන්නේ. ඒ අනුව සමස්ත තරංගාවලියට ප්‍රසාද ලකුණු 120ක් මේ වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ මෞබිමේදී පැවැත්වෙන තරංගාවලියක් නිසාවෙන්, විශේෂයෙන්ම ගාලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරංගාවලියක් නිසාවෙන් මේ තරංගාවලිය 2.0ක් ලෙස ජයග්‍රහණය අපේක්ෂයෙන්ම වැදගත් වනවා මේ ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ඉදිරියට යෑමට නම්. යම් ආකාරයෙන් මේ ප්‍රසාද ලකුණු 120ම ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ලකුණු 200ක් සමගින් මේ ශූරතාවලියේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. යම් ආකාරයකින් එක් තරගයක් පමණක් ජයගෙන අනෙක් තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට අවස්ථාවක් උදා වන්නේ නැහැ. ඒ අනුව මේ තරංගාවලිය ඉතාමත්ම වැදගත්. මේ තත්ත්වය යටතේ තමයි මේ කාරණාවත් දැනගෙන තමයි එංගලන්ත කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ. ඔවුන්ගේ රටේ මේ කොවිඩ් අවදානමක් තිබෙන අවස්ථාවක බ්‍රිටිෂ් එයාර්වේස් විශේෂිත ගුවන් යානයකින් ඔවුන් එංගලන්තයේ සිට කෙලින්ම ශ්‍රී ලංකාවට පැමිණියා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට. මේ ආකාරයෙන් පැමිණි එංගලන්ත කණ්ඩායම එහිදී PCR පරීක්ෂණයකට ලක් කළා. එහිදී තමයි පළමුවෙනි පරීක්ෂණයේ ප්‍රතිඵලයෙන් මොයින් අලි කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුණේ. ඒ අනුව ඔහුව දින 10ක කාලයක් හුදකලා කර තිබෙනවා. මෙහිදී විශේෂිත කාරණාවක් සඳහන් කරන්නට ඕනේ මදුර, එංගලන්ත කණ්ඩායම සමග පැමිණියා වෛද්‍යවරයෙක්. ඔහුට එංගලන්තයේදී මේ කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහුට රෝගය වැළඳීමේ ඉඩක් නොමැතිවෙන් ඔහු මොයින් අලි සමගින් මේ ඔහුව හුදකලා කර තිබෙන විශේෂිත හෝටලයට පැමිණ තිබෙනවා. මේ වන විට එංගලන්ත කණ්ඩායමට වඩා බොහෝ දුරස්ව පිහිටි වෙනත් හෝටලයක තමයි මොයින් අලිව රඳවා ඉන්නේ. ඉන් අනතුරුව 2 වන PCR පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනෙකුත් සියලුම ක්‍රීඩකයින්ට කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව තමයි ඔවුන් කොටස් වශයෙන් බෙදා පුහුණු වීම කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඒ අනුව ප්‍රධාන බුබුලටම නොවුනත් මේ වන විට ඔවුන් වෙනත් ආකාරයේ කුඩා බුබුලු ආකාරයෙන් තමන්ගේ පුහුණු වීම කටයුතු ආරම්භ කර තිබෙනවා. මේදී සඳහන් කරන්නට ඕනේ මදුර, සෑම දින දෙකකට වරක්ම PCR පරීක්ෂණ පවත්වනවා. ඉන් අනතුරුව තමයි බොහෝ විට හෙට දිනේදී සිට සෑම ක්‍රීඩකයෙක්ම එංගලන්ත කණ්ඩායමේ එක් බුබුලකට අයත්කට ඉන් අනතුරුව ඔවුන්ගේ පුහුණු වීම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. 14 වනදා තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් අද දිනේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් කෙලින්ම දකුණු අප්‍රිකාවේ සිට තමයි මත්තලට පැමිණෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවේදී ගත කළ බුබුලෙන් කෙලින්ම මේ ගාල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිත බුබුලට පැමිණීමට නියමිතයි. මෙහිදී ඔබ සඳහන් කළ කාරණාවට දැන් තමයි පැමිණීමට තිබෙන්නේ. ඒ තමයි මොන මොන ක්‍රීඩකයින්ද මේ අලුත් බුබුලට ආදේශ වන්නේ කියන කාරණාව. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකින් 6 දිනක නම් කර තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වයේ සුව වී තිබෙනවා. ඒ අනුව ඔහු නැවත කණ්ඩායමට ඇතුළත් වෙනවා. නුවන් ප්‍රදීප්, අවිෂ්ක ප්‍රනාන්දු වගේම නවක ක්‍රීඩකයෙක් වන රමේෂ් මෙන්ඩිස් මේ සංචිතයට නම් කර තිබෙනවා. තවමත් වයස අවුරුදු 25යි. තුන්ලිරියව ක්‍රීඩකයෙක් තරඟ 42කදී ලකුණු 2190ක් රැස් කරන්නට සමත් වී තිබෙනවා. නැවතත් බොහෝ කලකට පසුව රොෂෙන් සිල්වාට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් නියෝජනය කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ 12ක් නියෝජනය කළා. ශතකයක් සමගින් ලකුණු 702ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. දක්ෂ මැදපෙළ ක්‍රීඩකයෙක්, ඔහුට නැවතත් අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ වගේම ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ අනුව මේ නවක ක්‍රීඩකින් 6 දෙනාත් මේ බුබුලට ඇතුළත් කිරීමට නියමිතයි. ඔවුන්ගේ PCR පරීක්ෂණ ලබා ගැනීමෙන් අනතුරුව තමයි ඔවුන් මේ කණ්ඩායමට ඇතුළත් කිරීමට නියමිත වන්නේ. මේ අතරතුර ICC විසින් මේ තරඟාවලියට සහභාගී වන විනිසුරුවරුන් සහ තරඟ තීරකවරුන් නම් කර තිබෙනවා. මේ කොවිඩ් තත්ත්වය නිසාවෙන් දේශීය විනිසුරුවරුන් සහ තීරකවරුන් පමණයි මේ තරඟාවලියට නම් කරන්නේ. ඒ අනුව කුමා ධර්මසේන නම් කර තිබෙනවා, රුචිර පල්ලියගුරුගේ නම් කර තිබෙනවා. මීට අමතරව කීවී අම්පයර් ලෙස ලින්ඩන් හැනිබල් සහ රවීන්ද්‍ර විමලසිරි නම් කර තිබෙනවා. සිව්වන විනිසුරුවරයා ලෙස ප්‍රගීත් රඹුක්කැල නම් කර තිබෙනවා. මීට අමතරව තරඟ තීරකවරයා ලෙස තරඟාවලිය පුරාවටම කටයුතු කරන්නේ රොන්ජන් මඩුගල්ලයි. ඔහුට සහයට ග්‍රැහම් ලැබ්‍රොයි නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට නම් මේ දේශීය විනිසුරුවන් සහ තීරකවරුන් නම් කළාට කිසිදු පාඩුවක් නැහැ. මක්නිසාද? ජාත්‍යන්තරයේ අංක 1 විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් ශ්‍රී ලංකාවේ සිටින නිසාවෙන්. තවත් තොරතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්තා කළා. ඒ තමයි මේ 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ ගිවිසුම්ගත ක්‍රීඩකින් කිසිවෙකුටත් ජාත්‍යන්තර ක්‍රිකට් ලීග සඳහා සහභාගී වීමට අවසර නොදීමට ඔවුන් තීරණය කර තිබෙනවා. මේක ප්‍රධානතම හේතුව තමයි මේ එළඹෙන වසර ශ්‍රී ලංකාවට ඉතාමත්ම කාර්යබහුල වසරක්. වසර ආරම්භයේදීම ආබාධ රැසක් වාර්තා වුණා. මේ අනුව තවදුරටත් විදේශීය ලීග ක්‍රීඩා කර ක්‍රීඩකින් ආබාධවලට ලක් වුවහොත් ඒ දරා ගැනීමට ශ්‍රී ලංකාවට ශක්තියක් නැහැ. මේ නිසාවෙන් ඔවුන්ගේ ක්‍රීඩා තරඟ සංඛ්‍යාව අඩු කිරීම උදෙසා තමයි මේ තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව ගිවිසුම්ගත ක්‍රීඩකීන්ට අවසර ලැබෙන්නේ නැහැ. බොහෝ විට මේ ඉදිරි වසර තුළ පැවැත්වෙන විදේශීය ලීගයන්ට සහභාගී වන්නට.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේ සතිය ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ගෙවි ගෙනෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු වී තිස්සා බලන්නට සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.